ගරු මහින්ද අමරවිර මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ප්‍රථමයෙන්ම මේ ඛේදවාචකය නිසා මියගිය සහ විපතට පත්වුණු සියලුම දෙනාට අපේ ශෝකය පළ කරන්න කැමතියි. ඒ වගේම මේ සිදුවීමත් සමග අපි ස්තුති කරන්නට කැමති කාදිනල් තුමාගේ ක්‍රියාකලාපය පිළිබඳ උන්වහන්සේ මෙතන ගැටුමක් ඇති නොවෙන්න, ජාතිවාදී ආගම්වාදී කෝලාහලයක් බවට පත් නොවීම සඳහා ඉතාමත් වගකීමෙන් කටයුතු කිරීම පිළිබඳව උන්වහන්සේටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. මේ සිද්ධිය මුල් කරගෙන එසේ නොවුනනම් ලොකු විනාශයක් වෙන්නට ඉඩ තිබුණා. අපි දැන් මෙතන හඳුනාගත යුතු වෙනවා ත්‍රස්තවාදීන් සහ අනිත් අය වෙන්කර ගැනීමේ වගකීම ආරක්ෂක අංශවලටත් රජයටත් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. 1983 80 දශකයේ ඇති වුණු කළු ජූලිය නිසා තමයි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් වෙලා LTT සංවිධානය මෙච්චර ශක්තිමත් වුණේ කියන එක තමයි අද අපේ සියලු දෙනාගේ අදහස වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයක් මේ සිද්ධිය මුල් කරගෙන ඇති නොවන තත්ත්වයට වග බලා ගැනීමේ බාරකාරත්වය නැත්නම් ඒ කටයුත්ත රජයත් එවැගේම අපේ සියලුම දේශපාලන අධිකාරියත් ආරක්ෂක අංශත් රටේ ජනතාවත් හොඳින් තේරුම් ගන්න ඕන කියලා මම විශ්වාස කරනවා. එසේ නොවුනොත් මේක මුල් කරගෙන මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීම නැත්නම් මුස්ලිම් ජනතාවට හිංසා කිරීමට යම් ආකාරයක තීන්දුවක් ගත්තොත් ඒක බරපතල තත්යකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් වළකින්න ඕන කියන එක පළවෙනියටම අපි කියන්න ඕන. ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න ඔවුන්ගේ දායකත්වය ලබා දෙන්න ඕන. ඒක කතාවෙන් පමණක් නෙමෙයි. දැන් මේ වගේ සිද්ධීන් වලට දැන් අත්අඩංගුවට ගැනීම ඉදිරියේදී සිදුවේ. ඒ සමහර අය ඔබගේ ඥාතීන් වෙන්න පුළුවන්. ඔබගේ පාක්ෂිකයන් වෙන්න පුළුවන්. හිතවතුන් වෙන්න පුළුවන්. දැන් මේ සිද්ධීන් වලට අදාළ කට්ටියත් අපි දන්නවා සමහර දේශපාලන අධිකාරීන් එක්ක සම්බන්ධකම් තියාගෙන ඉඳපු කට්ටිය. හැබැයි ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකේ මූලිකත්වය තමුන්නාසල ගන්න සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, දේශපාලන අධිකාරී, ආගමික සංවිධාන, මුස්ලිම් පල්ලිය මුල් වෙලා මේ අන්තවාදීන් ටික හසු කර ගැනීමේ වගකීම ඔබතුමාලත් යම් ආකාරයක දරන්න ඕන කියලා මා විශ්වාස කරනවා. මේ අයගේ විශ්වාසයක් තියෙනවා මේ වගේ ඝාතන සිදු කරාම, මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාර සිදු කරාම අල්ලා දෙවියන්ගේ ළඟට කඩිනමින් යන්න පුළුවන් කියලා. අපි දන්නේ නැහැ මේකේ වරදින්න පුළුවන් මං කියන දේවල්. මට ඇහෙන විදියට දැනට කියවෙන්නේ මේ වගේ දෙයක් තමයි. මං හිතන්නේ එහෙම තත්ත්වයක් නෙමෙයි මේ අයට යන්න වෙන්නේ අපායට. අපි දන්න විදියට අපායටත් එහා දෙයක් තියෙනවා නම් ඒකට තමයි යන්න වෙන්නේ. මේ පිළිබඳව දැනුවත් කිරීමේ වගකීම තමුන්නාසලට තියෙනවා. මුස්ලිම් පූජකවරුන්ට තියෙනවා. මම හිතන්නේ මේවට සම්බන්ධ වෙන අයගේ, මේ අයගේ මියගිය අයගේ මිනිහක්වත් පල්ලියට ගේන්න දෙන්න හොඳ නැහැ. ඒ වගේම මේ පවුල්වල යම් සම්බන්ධයක් තියෙනවා නම් පල්ලියට පුළුවන්කම තියෙනවා මේ අය එතනින් දුරස් කරන්න හෝ එහෙම නැත්නම් ඒ අයව යහමකට ගන්න වැඩපිළිවෙළවලට යා යුතුයි කියන එක මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය මීට වැඩිය උග්‍රතට හැරෙන්න තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. දැන් දිගම්බරම් මන්ත්‍රීතුමා කිව්වා මේ ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශයේ මේ ඇමතිවරුන්ගෙන් ගත්තු නිසා තමයි මේ තත්ත්වය ආයේ වගේ අදහසක් තමයි එතුමා ඉදිරිපත් කරේ. මම එතුමාට කියන්න කැමතියි මේක මේ මාස දෙකට තුනට ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි. මේ තත්ත්වේ මේ අවුරුදු ගණනාවක් තිස්සේ ඇති වුණා. විජයදාස රාජපක්ෂ මහත්මයාම මේ පාර්ලිමේන්තුවේ කතා කරේ මේ පිළිබඳව 2016. ඒ කතා කරාම කොහොමද ප්‍රතිචාර තිබුණේ? සමහර මුස්ලිම් මන්ත්‍රීවරු කොහොමද හැසිරුණේ? සමහර ආණ්ඩුවේ පැත්තේ ඉඳපු අය කොහොමද ඒකට ප්‍රතිචාර දැක්වේ කියන එක අපි හොඳටම දන්නවා. ඒ නිසා මේක මේ බුද්ධි තොරතුරු අවුරුදු ගණනාවක් තිස්සේ මේ කාරණේ හෙළිදරව් කරා. එහෙමනම් ඒව සම්බන්ධව ගත්තු ක්‍රියාමාර්ග කෝ? දැන් මේ මාස දෙකක් තුනක් ඇතුළත ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශේ බාරගෙන විශාල ක්‍රියාදාමයක් ගෙනිච්ච පාතාලය සහ කුඩු වසංගතය තුරන් කිරීම සඳහා ඒක සාර්ථකුනේ නැද්ද කියලා මං අහන්න කැමතියි. දැන් ඒවට කියනවා ඒ අපේ කාලේ පටන් ගත්ත අපිත් ඕවා කරා කියලා. දැන් මම දන්න විදියට මේ ජයග්‍රහණයට අයිතිකාරයක් නොවන තරම් ඉන්නවා. හැබැයි පරාජය වුණාම ඒකට අයිතිකාරයක් හොයාගන්න බෑ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මේ කාල පරාසය තුළ විශාල කාර්යභාරයක් සිද්ධ වුණා. සමහර වෙලාවට මේ කොඩුව සංගතය මේ පාතාල මර්ධනයට ගත්තු ක්‍රියාමාර්ගත් මේ ප්‍රහාරවලට යම් ආකාරයක බලපෑමක් ඇති වුණාද කියන එක පිළිබඳවත් සොයා බැලීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් බුද්ධිමත් ශක්තිමත් කරන්න ඕන කියන මතය අපි ඉන්නේ. ඒ වගේම මේවා ජනාධිපතිතුමත් ඉන්නවා මේවා ප්‍රතිසංවිධානය කරන්න ඕන කියන මතේ ඉන්නේ. මේවයි යම් යම් වැරදි වෙලා තියෙනවා. දැන් මේකේ වැරද්දට ඇඟිල්ල එක්කෙනාට එක්කෙනාට දික් කරන්න පුළුවන්. වැරදිත් බාර ගන්න වෙනවා. අපි කියන්නේ නැහැ මේක මේ මොකක්වත් මේක කවුරුවත් බාර ගන්න ඕනේ නැති දෙයක් කියලා. ජනාධිපතිතුමත් ඒකේ යම් කොටසක් බාරගෙන තියෙනවා. බාරගෙන ඒක ඒ වෙනුවෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මෙතන පොඩි අඩුපාඩු ටිකක් වෙලා තියෙනවා. දැන් ඒක හොයාගෙන ඒකට දඬුවම් දීමේ අවශ්‍යතාවය තියෙනම වැත්ත. හැබැයි ඒකම තම කතා කර කර ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. නැවත මේ වගේ ඛේද වාචයක් ඇති නොවෙන්න වගේ බලා ගන්න. මම ස්තුතිවන්ත වෙනවා අපේ පොලිසිය, STF එක, ආරක්ෂක අංශ මේ පැය ගණනාවක් ඇතුළත දවස් 3ක් විතර ඇතුළත විශාල කාර්යභාරයක් කරා මේ සිදුවීම් පස්සේ. එහෙම නොවෙන්නේ තව විශාල ජීවිත හානි ප්‍රමාණයක් වෙන්න තිබුණා. එනිසා මේ සිදුවීම අවසාන සිදුවීම් බවට පත් කරන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා. නැවත මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න අපි සියලු දෙනා කැපවීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ආරක්ෂක අංශ දැන් නැවත මේ රටේ මේ තියෙන තත්ත්වය පිළිබඳව කලින් තිබුණු තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තියෙන. මේකට ජාත්‍යන්තර සම්බන්ධතාවයකුත් පිළිබඳව දැන් කතා වෙනවා. එයම් පිළිගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් මේ කාරණා පිළිබඳව පුළුල්ව විමර්ශනය කළා. විදේශ ඔත්තු සේවාවන්, ඒ වගේම මේ සඳහා අපේ රණබිරුවන්, අපේ හමුදාවන්ට, ත්‍රිවිධ හමුදාවන්ට, අපේ STF එකට, අපේ පොලිසියට විශාල ශක්තියක් තියෙනවා මෙයා මර්ධනය කරන්න. එයාට සම්පූර්ණ ඒ අපේ සහයෝගය ලබා දිය යුතු වෙනවා. දැන් මේ තත්ත්වය නිසා රට ආපස්සට යන එක අපිට පේන්න තියෙනවා විශාල වශයෙන්ම. දැන් සංචාර කර්මාන්තේ තමයි මේ රටේ එක පැත්තෙන් ඉස්සරහට ගිය කර්මාන්තයක්. නැත්නම් ආදායම් ලැබුණු අංශයක් තමයි සංචාරක ශේෂ්ත්‍රය. ඒ සංචාරක ශේෂ්ත්‍රය අද සම්පූර්ණ කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් කඩිනමින් මේ තත්ත්වය ඇති කරගත්තේ නැත්නම් මේ රට මහා අනාගතයේදී මහා භයානක තත්ත්වයකට, ආර්ථික වශයෙන් භයානක අර්බුදකාරී තත්ත්වයකට මූණ දෙන්න අපිට සිදුවෙන බවත් මා මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමති. මොකද දැන් අපි මේ සංචාරක ශේෂ්ත්‍රය මං හිතන්නේ නෑ, දැන් තියෙන හෝටල්වල කාමර වෙන් කිරීම සියල්ලම අවලංගු කරලා තියෙනවා. ඒ වගේම රටවල් නිවේදන නිකුත් කරලා තියෙනවා ලංකාවට යන්න එපා කියලා. එක වතාවක ලංකාව හොඳම ගමනාන්තය බවට පත් වුණා. ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වෙනකම් හොඳම ගමනාන්තය බවට පත් වෙලා තිබුණු ශ්‍රී ලංකාව අද සංචාරකයන්ට තහනම් කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ අපි බලන්න ඕන දැන් මෙතන ගැටලුව මට පේන්නේ බලය තියෙන අය බලය රැකගන්න ඕනම දෙයක් කරන. ඒක තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මේ රටට තියෙන හෙනෙත් ඒක. බලය තියෙන අය බලය රැක ගැනීම සඳහා මේ වගේ ප්‍රශ්නවලට ඍජුව මුහුණ දෙන්නේ නැහැ. ඍජුව ඉදිරිපත් වෙන්නේ නැහැ. තීන්දුව తీරන ගන්නේ නැති බව පේනවා. බලය රැක ගැනීමම සඳහා එය කටයුතු කරනවා. ඒක එච්චර සාධාරණ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බලය නැති අය බලය ගන්නත් ඒ වගේ මහන්සි වීම විතරක් හරියන්නේ නැහැ. අපි බලන්න ඕන බලය ගැන නෙමෙයි රට ගැන කල්පනා කරන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවා. දැන් මේ කොහෙටද මේ රට යන්නේ? අපිට ණයකන්දරාව ගෙවා ගන්න බැරි තත්ත්වයකට අපි පත් වෙලා තියෙන වෙලාවක, අපිට ආර්ථික වශයෙන් රට පරිහානියට ගියපු වෙලාවක මේ වගේ තත්ත්වයක් ඇති වුණාම තවත් කොහෙද අපේ රට යන්නේ කියන එක පිළිබඳව අපි කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා මේකෙදි ආණ්ඩු පක්ෂයේ යුතුකමක් තියෙනවා විරුද්ධ පක්ෂයේ අයගේ අදහස් ගැනීම. ඒවා මොකද විරුද්ධ පක්ෂයේ ගෙනාවොත් ඕන හොඳ යෝජනාවක් ආණ්ඩුව සාමාන්‍ය සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආණ්ඩුව ගේන හොඳ යෝජනා වලට සමහරලාට විරුද්ධ පක්ෂයේ විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒ සංකල්පයෙන් අපි මිදෙන්න වෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා එකතු වෙලා ආණ්ඩුව හොඳ යෝජනා ගේන මේ සඳහා ගේන
කරුමන්තුම කාලය අවසන්
අපි සූදානම් මේ වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න. හැබැයි වැරදි දේවල් මේකට මුවා වෙලා කරන්න යනවා නම් ඒකට අපිට එකඟතාවයක් පළ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ විපත සිදු වුණා අපේ රටේ දැවැන්ත හානියක් සිද්ධ වුණා. ආර්ථික වශයෙන් අපිට ලොකු බලපෑමකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ තත්ත්වයෙන් ගොඩෙන් අපි සාමූහිකව කටයුතු කරන වැඩපිළිවෙළ සකස් කරන්න. ඒක සකස් කරාම ඒ වැඩපිළිවෙළට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් මේ සියලු දෙනා එකතු වෙලා මේ වැඩපිළිවෙළෙන් නැවත මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙළකට අපි අවතීර්ණ වෙමු. ඒ වගේම මේ සිදුවීම මේ රටේ සිද්ධ වෙච්ච අවසාන ත්‍රස්තවාදී ප්‍රහාරය බවට පත් කරගන්න සියලුම දෙනා අත්වැල් බැඳ ගැනීම කියන ආරාධනයත් කරමින් මාණිවරණ ස්තුතිය.
ගරු නිරෝෂන් පෙරා මන්ත්‍රීතුමා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද දින හදිසි නීති විවාදයට එක් වෙලා ප්‍රථමයෙන්ම මම පහුගිය පාස්කුවිරිදා සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් විපතට පත්වුණු සියලු දෙනාටම ශෝකය පළ කරනවා. තුවාලුණු සියලු දෙනාටම ඉක්මනින්ම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපගේ මව්බිමට ඉතාම ඉක්මනින් සාමය ලැබිලා අපි සියලු දෙනාටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සෑදේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ටික මං ඉස්සරහට ගෙනියනවා. දැන් අද වෙනකොට මේ ප්‍රහාරවලින් පුද්ගලයෝ 350කට වැඩි පිරිසක් ජීවිතත්වයට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ වැඩි පිරිසක් කතෝලිකයෝ වුණත් මේක ආගමක් නැත්තම් ජාතියකට සීමා වුණු මරණ සංඛ්‍යාවක් නෙමෙයි. මේ රටේ ඉන්න සියලුම ජාතීන් මේ ප්‍රහාරවලින් මිය ගිහිල්ලා තියෙනවා. සියලුම ආගම්වලට අයත් ජනතාව මේ ප්‍රහාරවලින් මිය ගිහිල්ලා තියෙනවා. 500ට අධික සංඛ්‍යාවක් තුවාල ලැබලා අපේ රටේ තිබුණු සාමය සුණු විසුණු වෙලා අද වෙනකොට අපි විශාල ප්‍රශ්නයකට අද මුහුණ දීලා තියෙනවා. අද දවසේ වුණත් සෑම අතින්ම ක්‍රෝධය එන්නේ එක්කෝ බෝම්බ තියෙන යම්කිසි වාහනයක් නැත්තම් බෝම්බකරුවෙක් නැත්තම් බෝම්බයක් කොහේ හරි තියලා ගිහිල්ලා. ඒ වගේ විශේෂයෙන්ම අනාරක්ෂිත තත්ත්වයක් අද රට තුල තියෙද්දි අපි පාර්ලිමේන්තුවක් හැටියට අපි මහජන නියෝජිතව හැටියට මීට වඩා වගකීමෙන් අපි කටයුතු කරලා රටේ ජනතාවට විශ්වාසය රටේ ජනතාවට මේ තිබෙන ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් වාතාවරණයක් අපි හදන්න ඕන. නැත්තම් අපි සියලු දෙනාටම විශේෂයෙන්ම රටේ ජනතාවගේ කෝපය වෛරය අපි සියලු දෙනාටම පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපිට මූණ දෙන්න සිද්ධ වෙනවායි කියලා මේ අවස්ථාවේදී මතක් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි පුත්තලන් දිස්ත්‍රික්කය ගත්තාම වනාතවිල්ලුවේ තමයි අක්කර 75ක මේ සංවිධානය පුහුණු වෙන මධ්‍යස්ථානය තිබිලා තියෙනවා. ඒ අක්කර 75ේදී ත්‍රස්තවාදීන් 160කට වඩා වැඩි පිරිසක් පුහුණු කරලා විශේෂයෙන්ම තව්හීද් ජමාත් ඒ සමාජිකයෝ ඒ විදේශ ත්‍රස්ත කල්ලි වලින් යම් පුහුණුවක් ලබා ගත්තද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඒ වගේම පසුගියදා මේ ස්ථානවලින් කිලෝග්‍රෑම් 100කට වඩා අධික C4 පුපුරන ද්‍රව්‍ය හම්බුණා. නයිට්‍රජන් ගැලුම් 6කට වඩා හම්බුණා. ඒ වගේම ඩෙටනේටර්ස් 99කට වඩා හම්බෙලා මේ පිළිබඳව විශේෂයෙන්ම අපේ ආරක්ෂක අංශවල අවධානය යොමු වෙලා තිබුණා. ඒ වගේම අපි දැක්කා නොවැම්බර් 4 වෙනකොට විදේශ ආරක්ෂක බුද්ධි අංශ අපේ රටට අනතුරු අඟවා තිබුණා. විශේෂයෙන්ම කතෝලික පල්ලි ඉලක්ක කරගෙන ඒ වගේම ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කරනවායි කියලා ඒ වගේම මේ අන්තවාදී මුස්ලිම් සංවිධානය කල්ලිය විශේෂයෙන්ම නම් කරලා තිබුණා. ඒගොල්ලන් මේ වෙනකොටත් ඒ ස්ථානවල තොරතුරු එක්ට්‍රස් කරලා මේ සිද්ධිය කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා කියලා. ඒක පොලිස් ප්‍රතිතුමාට ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා යටතේ තියෙන ජාතික බුද්ධි අංශයට ඒක විශේෂයෙන්ම දැනුම් දීලා තිබුණා. දැන් අපිට කියන්න තියෙන්නේ දැන් ඒ තිබුණු අඩුපාඩු ටික දැන් වෙනකොට අනාවරණය වෙලා ඉවරයි. පුද්ගලයෝ තොරතුරු ලැබුණාම ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවි ඒව සැහැල්ලුවට අරගෙන මං හිතන්නේ අපි සියලු දෙනාම සැහැල්ලුවට ගත්තා අවුරුදු 10ක් තිස්සේ මේ සිද්ධීන් උනේ නැති හින්දා මේ තොරතුරු ආවත් මං හිතන්නේ ඒ අවශ්‍ය අංශ ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් මේ පාර්ලිමේන්තුවේ වුණත් අද මේ කතා කරන බොහෝ දෙනා ඉස්සරහා ඔය විදිහට කතා කරේ නැහැ. කවුරු වුණත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරේ නැහැ කියන එක අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕනේ. ඒ හින්දා අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියනවා මේ දුර්වලතා මේ විශේෂයෙන්ම මේ ආරක්ෂක අංශවල ඒ වගේම දුර්වලතා තියෙන තැන්වලට ඒ සම්බන්ධ ඒ තීන්දුව තීරණ නොගත්ත සියලු දෙනාම ඇතුළු අපි සියලු දෙනාම මේ පිළිබඳව වගකීමක් බාර ගන්න ඕනේ. ඒ වගේම අපි ඒක නිවැරදි කරන්න මේ තියෙන තත්ත්වය නිවැරදි කරලා රටේ ජනතාවට නැවත විශේෂයෙන්ම මේ රටේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ සඳහා මම මේ අවස්ථාවේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා කියපු කතාව අනුමත කරනවා. එතුමා සඳහන් කරා ඉතාම පළපුරුදු ත්‍රස්තවාදීන් එක්ක සටන් කරපු ඒ වගේම යුද්ධය ජයග්‍රහණය කරන්නට ඉදිරියට ආපු නායකයෙක් හැටියට එතුමා ඒ කියපු කරුණු පිළිබඳව අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එතුමා වගේ පුද්ගලයෝ මේ රටේ ආරක්ෂාව පිළිබඳව ඒ අවශ්‍ය ස්ථානවලට අපි ස්ථානගත කරන්න ඕනේ. අපිට මේක යම්කිසි කෙනෙක්ට පුහුණුවක් ලබා දීම සඳහා මේ වැඩ කටයුතු කරන්න බෑ. පුහුණුවක් ලබා දෙන ගමන් මේවා ඉගෙනගෙන මේවා හරියයිද වැරදි වෙයිද කියලා ඒ වගේ දේවල් කරන්න මේ රටේ දැන් වාතාවරණයක් නැහැ. ඒ හින්දා අපි එදා ඉඳලම කිව්වා සරත් ෆොන්සේකා මැතිතුමාට මේ ආරක්ෂක තත්ත්වයේ යම්කිසි වගකීමක් බාර දෙන්න. මොකද එතුමා මේවා කරලා ඉතාම හොඳට පුරුදුයි. එතුමා යම්කිසි කෙනෙක් හිතනවා නම් පළිගණී කියලා මං හිතන්නේ එතුමා එහෙම නෙමෙයි. එතුමා ජාතිය ගැන අපේ රට ගැන හිතලා එතුමා වැඩ කරයි. ඒ හින්දා අපි සියලු දෙනාම මේ අවස්ථාවේදී ඉල්ලනවා විශේෂයෙන්ම එතුමාගේ ඒ තිබුණ පළපුරුද්ද අපි උපයෝගී කරගෙන මේ ත්‍රස්තවාදී වදුර ඉතාම ඉක්මනින් මැඩපවත්වන්නට අපි කටයුතු කරන්න ඕනේ. මේක භයානකකම තියෙන්නේ මේක දේශීය වශයෙන් ක්‍රියාත්මක වුණත් මේකේ විදේශීය වගේ ISIS සංවිධානය මේ වෙනකොට මේ සම්බන්ධව යම්කිසි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හින්දා අපිට මේක සුළුකොට තකන්න බෑ. මේක අපි බලයේ ඉන්නවද මේක අපි බලය ලබා ගන්න පුළුවන් තත්වයක්ද කාරණාවක්ද කියලා අපි කතා කරන්නට යනවට වඩා අපි විශේෂයෙන්ම අපි සියලු දෙනාම අපි මේ රටේ පුරවැසියෝ හැටියට මේ රටේ නායකයෝ හැටියට එකතු වෙලා මේ ප්‍රශ්නය निराකරණය කරන්නට මේ අවස්ථාවේදී කටයුතු කරන්න. ඒ වගේම අපි මේ වෙනකොට විශේෂයෙන්ම අපි මතක් කරනවා අපි කතෝලික ප්‍රජාව නියෝජනය කරන අපි පුත්තලන් දිස්ත්‍රික්කය විශේෂයෙන්ම මේ ප්‍රහාරවලින් ඍජුවම බලපාවේ නැතත් අපගේ ඥාතීන් ඒ වගේම අපගේ හිතමිත්‍ර ඒ දන්න හුඟක් දෙනෙක් මේ ප්‍රහාරවලින් මිය ගියා. මේ ප්‍රහාරවලින් තුවාල ලැබුවා. ඒක අපි සියලු දෙනාටම බලපාලා තියෙනවා. ඒ හින්දා ඒ වේදනාව ඒ ජනතාව ඉල්ලන්නේ මේකට සම්බන්ධ මේකට ක්‍රියා කරපු ඒ වගේම මේ විවසනය නතර කරන්න ඒ වගකීම් පැහැරහරපු සියලු දෙනාටම යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. ඉතින් ඒ හින්දා පොලිස් ප්‍රතිතුමා ආරක්ෂක ලේකම්තුමා ඇතුළු ඒ සියලු දෙනාම මුලින්ම මේ වගකීම බාර ගන්න ඕනේ. මේ සියලු දෙනාම ඒ වගකීම් බාරගෙන අපි විශේෂයෙන්ම මේ පිළිබඳව පූර්ණ ප්‍රතිසංවිධානයක් කරලා මේ රටේ ආරක්ෂාව තහවුරු වන අන්දමින් අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ වගේම මේ රටේ තියෙන අන්තවාදී ඒ වගේම ආගම්වාදී ජාතිවාදී කල්ලි මේ රටේ ශක්තිමත් නොවන ආකාරයට අපි මේ රටේ නීති සංශෝධනය කරලා ඒ නීති ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ආකාරයට අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ වගේම මේ අධිකරණ පද්ධතිය මීට වඩා කාර්යක්ෂමව අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව ජනතාවගේ සුබසිද්ධිය ඉස්සරහට යන මට්ටමට අපි සංශෝධනය කරන්න ඕනේ කියමින් මම කතාව අවසන් කරනවා.
ස්තුති ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා. ඍතු පහලක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම මේ අවාසනාවන්ත වීසනකාරී සිද්ධියට ගොදුරු වෙච්ච මේ රටේ අහිංසක කිතුණු ජනතාවට ඒ වගේම විදේශීය සංචාරකයන් හැටියට මේ රට තුල හිටපු සියලු දෙනාටම ඒ මරණයට ලක්වෙච්ච හාතුවාල ලැබපු සියලු දෙනාටම ඒ අවාසනාවන්ත සිද්ධියට ගොදුරු වෙච්ච ඒ හැම කෙනෙකුටම අපි අපේ සංවේගය කනගාටුව මුලින්ම පළ කරන්න කැමැති. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වනාත විල්ලුව ප්‍රදේශයේ ඩෙටනේටර් තුගයකුත් තවත් ආයුධ තුගයකුත් අහුවෙච්ච සිද්ධියෙන් පස්සේ මාවනල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීමේ ක්‍රියාදාමයක් ආරම්භ වීමත් එක්ක මට මතකයි ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා ජනවාරි 20 වෙනිදා මේ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් තියලා ආණ්ඩුවේ අවධානයට ලක් කළා. මේ පිටුපස ඉන්න සත්‍ය ත්‍රස්ත කල්ලිය මොකද්ද කියලා හොයාගෙන ඊට විරුද්ධව පියවර ගන්න කියලා. ඒ වගේම මට මතකයි මම ජනවාරි 23 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරා. එතකොට මට මතකයි ඇන්සාඩ් වාර්තාගත වෙලා නැහැ, මොකද මයික්‍රොෆෝනෙට එතුමා ඒ ප්‍රකාශය කළේ. මුජිබ රහුමාන් මන්ත්‍රීතුමායි වෙලාවේ කිව්වා තමුන්නාංශේ බේසමේ කිඹුලු දකිනවද කියලා ඇහුවා. පෙබරවාරි 7 වෙනිදා පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ගත්තා. ඒ වනාත විල්ලුව සිද්ධිය හා බැඳිච්ච කාරණා ගැන මේ රටේ අවධානයෙන් ආණ්ඩුවේ අවධානයට ලක් කරන්න. එදා අඩුගානේ රාෆ් වකින් ඇමතිතුමා වගේ කෙනෙක්වත් රිෂාඩ් බදුරුදීන් ඇමතිතුමා වගේ කෙනෙක්වත් අඩුගානේ ප්‍රකාශයක් කරන්න මේ සභාගෙබේ හිටියේ නැහැ. ඒ කල්තැබීමේ විවාදය පත්ම උදේශාන්ත ගුරුසේකර මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විරුද්ධ පක්ෂයේ ඉන්න අපට පුළුවන් මේ සභාවේ අවධානයට මේ කාරණා ගේන්න, ආණ්ඩුවේ අවධානයට මේ කාරණා ගේන්න. ඒ ගෙනල්ලා ආණ්ඩුව මගින් මේ වෙන්න යන විපතක් තියෙනවා නම් ආණ්ඩුවේ අවධානයට ලක් කරලා ඒ විපත වෙන එක වළක්වා ගන්න උත්සාහ කරන්න. අපි ඉන්නේ විරුද්ධ පක්ෂයේ. ආණ්ඩුවේ වගකීම තමයි රටේ තියෙන තත්ත්වයන් විමර්ශනය කරලා අවධානය යොමු කරලා ඒවා සම්බන්ධයෙන් ගත යුතු පියවර කල්තබා ගන්න එක. නමුත් අපි දන්නවා නැවතත් මේ රටට අවුරුදු 10කට පස්සේ අපි මේ යුද්ධයේ අවසන් වීමේ වසර 10 සමරන මාසයේ උදා වෙලා තියෙන්නේ මේ මාසයේ. අවුරුදු 10කට පස්සේ නැවතත් මේ රටේ දරුවන්ගේ සිස්සතන් තුල බීතිය රජ කරන්න පටන් ගන්න තියෙනවා. අපේ දරුවන්ට ඉස්කෝලේ යන්න බැරි වෙලා තියෙනවා. අපේ දරුවෝ ගෙවල් ඇතුලේ බීතියෙන් ගත කරන්න පටන් ගන්න තියෙනවා. සමහර දරුවෝ යමක්කමක් තියෙන පවුල්වල දරුවෝ තාත්තලාට අම්මලාට කියනවා අනේ තාත්තේ අනේ අම්මේ මේ රටේ අපිට ඉන්න බෑ, අපි මේ රට දාලා වෙන රටක යන් කියලා. යමක්කමක් නැති දරුවෝ කරකියා ගන්න දෙයක් නැතුව අසරණව බලාගෙන ඉන්නවා. මේ බීතිය මේ රටට දුන්නේ ඇයි? අවසන් කරපු බීතිය නැවත මේ රටට ගෙනාවේ කවුද? ඒ බීතිය මේ රටට නැවත අරගෙන දුන්නේ කවුද? 2015 ජනවාරි 8 තමුන්නාසල ගත්තේ බීතිය නැති වෙච්ච රටක්. බීතිය ඉවත් කරපු රටක්. ඒ බීතියට නැවත පණ දුන්නේ කවුද? යුද්ධය ඉවර කරලා 2014 දෙසැම්බර් මාසේ දක්වා ජනවාරි 8 දක්වා 2015 එක බෝම්බයක් මේ රටේ පත් වුණේ නෑ. ඒ බීතියට මේ රටේ නැවත හිසෝසවන්න බැරි වුණා. බුද්ධිංශ සක්‍රියව ක්‍රියාත්මක වුණා. නැවත එල්ටීටී ගොඩ නගන්න පටන් ගත්තා. ඒවා අත්තටම ගොඩ ගත්තා. උපංගෙයිදිම ඒවා පරාජයට පත් කරුවා. මේ රට තුල ඒ බීතිය රජ කරන වාතාවරණ නැති කළා. අවසානයේ අද සිද්ධ වෙලා තියෙන්නේ තමුන්වහන්සලා මේ ගත කරපු අවුරුදු 7 මාර ඇතුලේ විදුලි බලයත් කැපුවා, වතුර කැපුවා, නැවෙන් තෙල් ටික එනකම් ෂෙඩ් එකේ පොලිමට වෙලා බලා ඉන්න සිද්ධ වුණා, වතුරත් කපව කැපුවා, නියඟෙත් ආවා, බදුත් ගැව්වා. දැන් කුණු කඳුත් කඩාපාත් වුණා. ඒ විතරක් නෙමෙයි, අන්තිමට දැන් පාරේ යන්න එන්න බැරි විදිහේ වාතාවරණයක් මේ රට තුල නිර්මාණය කළා. දෙය හැමදුරෝනේ තමුන්නාසල බලන්න, සමහර මාධ්‍යවල විශේෂයෙන්ම අන්තර්ජාතික මාධ්‍යවල අර අමීන්ද කවුද කියලා ඉන්නවා BBC මාධ්‍යවේදියෙක්. උන්නේ කියනවා මේ සිංහල බෞද්ධ ජාතික වාදීන් තමයි මේ ක්‍රියාදාමයේ පිටිපස්සේ ඉන්නේ කියලා. ඔය අමීන් කියන මාධ්‍යවේදියාට මොකද්ද කැඩිච්ච දිමියා වගේ තමයි අර දින 51 ආණ්ඩුව කාලේ හිටියේ. හැම මාධ්‍ය සාකච්ඡාවටම යනවා ප්‍රශ්න කරනවා පුදුම ගායක් තිබ්බේ. දැන් උන්නේ අතුරුදහන්. BBC එකට දෙනවා සිංහල බෞද්ධ සංවිධානයයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. දැන් අතුරුදහන්. මෙන්න මේ විදිහේ වැරදි මත හදනවා. අඩුගානේ අග්‍රාමාත්‍යවරයා ඊයේ කතාවේදී මොකද්ද කිව්වේ? ගෝලීය ත්‍රස්තවාදය. මේක ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදයක් කියලා කියන වචනේ කියාගන්න බැරි ඇයි? ඇයි මොකද හේතුව? ලෝකෙට රටේ අගමැති කියන්න ඕනේ නැද්ද? මේ රට ඇතුලේ තියෙන මේ සිද්ධියට අදාළ බලවේගය කවුද කියලා? ගෝලීය ත්‍රස්තවාදය කියලා හරියයිද? ISIS එක දවස් දෙකකට පස්සේ මේකේ බිල තමන් account එකට දාගත්තට ඒ ලනුව කන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. තමුන් වහන්සලා මේ ගෝලීය ත්‍රස්තවාදයේ දේශීය පුරුක්වලට වැඩෙන්න ඉඩ දුන්නේ. නිදහසේ වැඩෙන්න ඉඩ දුන්නේ. ඒ අන්තවාදයට පැටව ගන්න ඉඩ දුන්නේ. අන්තවාදයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක වැළැක්වුවේ. ගරු මුලසන අරුඩ මන්ත්‍රීතුමනි, තාමත් මේ සංවිධානයක් එකක්වත් තහනම් කරලද? ඔය තියෙන මොකද්ද? තවුසිත් ජමාල්. තව තියෙනවා එහෙම සංවිධාන ගොඩක් අන්තවාදය පෝෂණය කරන. එක සංවිධානයක් තහනම් කරලද? ඇයි තහනම් කරන්න කොන්දපණ නැත්තේ? තවත් බෝම්බ පුපුරලා මේ රටේ බීතිය පැටව ගස්සන්නද තමුන්හසලා ඉඩ දීලා බලන් ඉන්නේ? ඒ නිසා අපි තවෝනකමින් කියනවා, ලංකාවේ රටවාසීන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා මහත්තුරුනි. අහිංසක මිනිසුන්ට ආර්ථිකය රැකෙන්නත් ආරක්ෂාව තියෙන්න ඕන. ජාතික ආරක්ෂාව තිබුණොත් තමයි ජාතික ආර්ථිකය පිබිදෙන්නේ. අද සංචාරක ව්‍යාපාරේ ගන්න දෙයක් නැහැ. ණය වෙලා බැංකුවලට ණය වෙලා හෝටල් පටන් අරගෙන ණය වාරික ගෙවා ගන්න බැරුව ඒ හෝටල් වල අයිතිකාරයෝ අද මොකද්ද කරන්න කියලා බැතුව ඉන්නවා. අඩු ගානේ ආණ්ඩුව වුණ ගෙන්නලා කතා කරනවද? අඩු ගානේ අහනවද මොකද්ද අපෙන් වෙන්න ඕනේ කියලා? අඩු ගානේ අහනවද ඕගොල්ලෝගේ ණය වාරික ගෙවන එක අපි අවුරුදු 5කට අත්හිට ඕනමයි කියලා? ආරක්ෂක ලේකම් කියනවා හෝටල් වල ආරක්ෂාව හෝටල් වල වැඩක්, ඒක අපේ වැඩක් නෙවෙයි. නල්ල මලේ ආරක්ෂක ලේකම් අම්මපා ඔලිම්පික් කමිටුවේ තිටියද කොහෙද? එක කාලෙක එක ඔලිම්පික් පදක්කමක්වත් ගේන්න බැරිුනේ ඒක හින්දා. ගරු මූලසර අඬු මන්ත්‍රීතුමනි, අනිත් එක තමයි බුද්ධියංශ මේ පිළිබඳව වාර්තා කරලා තිබුණා. මට මතකයි මුජිබ රහුවන් මන්ත්‍රීතුමා අර පල්ලිය ගාවට ගිහිල්ලා බුද්ධියංශ වලට චෝදනා කළා. බුද්ධියංශ වලට මේකේ වගකීම පැටවුවා. තමුන්නාසලට බුද්ධියංශ ගැන කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ රටේ මන්ත්‍රීතුමනි, මේ රටේ තමුන්නාස ඊට පස්සේ කියන්න, මේ රටේ බුද්ධියංශ ගැන කතා කරන්න තමුන්නාසලට කිසිම අයිතියක්
නැහැ.
ගිරිතලේ හමුදා කඳවුර පදනම් කරගෙන තිබිච්ච ගිරිතලේ හමුදා.
මං අදත් ඇවිල්ලා මගේ කතාවේදී මං අදත් කිව්වේ බුද්ධිආංශයේ වාර්තාවල් කරලා ලබා දීලා තිබෙද්දිත් ඇයි මේක ක්‍රියාත්මක නොවුනේ කියන ප්‍රශ්නමයි මං කිව්වේ.
ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි බුද්ධිආංශයට මොකද කළේ? ගිරිතලේ හමුදා කඳවුර පදනම් කරගෙනයි නැගෙනහිර පළාතේ විමර්ශනය කළේ බුද්ධිආංශය. තුන්වෙනි බුද්ධි බලකාය ක්‍රියාත්මක වුණේ ගිරිතලේ හමුදා කඳවුර පදනම් කරගෙන. තමුන්නාන්සලගේ ආණ්ඩුව ආවා මංගල සමරවීර ජිනීවාවල ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක අර මේ රටට හතුරු යෝජනාවට අත ඉස්සුවා. 31 යෝජනාවට. ඒ යෝජනාව ක්‍රියාත්මක කරන එකට අනුව තමයි CID එක ගිරිතලේ හමුදා කඳවුරට ගියා. ගිහිල්ලා ගිරිතලේ තිබිච්ච බුද්ධියංශ ක්‍රියාන්විතය සීල් කළා. එතන හිටියා කර්නල් ශමි කුමාර. ඔව්ව හිරේ දැම්මා. බොරු චෝදනා දාලා යුද හමුදාවේ බුද්ධිංශය හිටපු 20 ගානකට වැඩිය හිරේ දැම්මා. නාවුක හමුදාවේ තව විශාල ප්‍රමාණයක් හිරේ දැම්මා. 20 ගානක් හිරේ දැම්මා. විවිධ චෝදනා දාලා අද ඒ රණශූර රණවීර පදක්කම් ගත්තු බුද්ධිංශ නිලධාරීන් බුද්ධිංශ ක්‍රියාන්විතවල නැහැ. ඒගොල්ලෝ ඉන්නවා සමහර තැන්වල පියන්ලගේ වැඩ කරනවා. ඒ නිසා ගරු මූලසනාරුඩ මන්ත්‍රීතුමනි, බුද්ධිංශ ක්‍රියාන්විතය පොඩි පට්ටම් කළේ මෙන්න මේකට වැඩෙන්න ඉඩ දෙන්න. යුදහමුදා බුද්ධියංශ ක්‍රියාන්විතය පොඩි පට්ටම් කළේ මෙන්න මේ ඉස්ලාම් අන්තවාදයට ත්‍රස්තවාදයට වැඩෙන්න ඉඩ දෙන්න. ඒක ඕනම කරලා තිබුණා මේගොල්ලොන්ට. ඔබතුමාලට ඔක්කොටම නෙවෙයි, ඔබතුමාලගේ අගමැතිතුමාට, යැංකි ඩිකීගේ බෑනට මොකටද දෝනුනේ? තමුන්නාසල දන්නවා ඇමරිකා එක්සත් ජනපදය ට්‍රම්ප් මහත්තයා බොහොම උනන්දුවෙන් කියනවා අපි ශ්‍රී ලංකාවට උදව් කරනවා. අගමැතිතුමාට කතා කරලා කියනවා අපි ඕන සහයෝගයක් දෙනවා. මොකද්ද උවමනාව? දැන් මේ ඇයි මේ කතෝලික ජනතාවම ඉලක්ක කරගෙන මේ ප්‍රහාර එල්ල කළේ? කතෝලික ජනතාව ඉලක්ක කරලා ප්‍රහාර එල්ල කරාම තමයි ලෝකයේ වඩා සංවේදී වෙන්නේ. එතකොට තමයි ට්‍රම්ප් මහත්තයා ඉක්මනින් නිවේදන දෙන්නේ. එතකොට තමයි ලෝකයට මේක වඩා සංවේදී ප්‍රවෘත්තියක් වෙන්නේ. එතකොට තමයි ඒතනින්ද තව ප්‍රහාර එල්ල කරොත් දරුවෝ ඉගෙන ගන්න පාසලකට ඕ එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙම කරොත් මේ ත්‍රස්තවාදී මේ තත්ත්වය තව බරපතල වෙනවා. ඒ බරපතල වුණාම මේ රටේ ලේ විලබ්බවට පත් වෙන්න ඉඩ තියෙනවා. අපි මේ රටේ සිංහල බෞද්ධ සිංහල කිතුණු දෙමළ හින්දු දෙමළ කිතුණු ඒ වගේම මුස්ලිම් සියලුම දෙනාගෙන් අපි ඉල්ලනවා මොන තත්ත්වයක් යටතේවත් මේ ආණ්ඩුවේ තියෙන මේ වගකීමක් නැති ස්වභාවයෙන් ඇතිවෙච්ච දෙයට වාඩුව ගන්න යන්න එපා. තමන්ගේ අසල්වැසියාගෙන් අන්‍ය ආගමිකයාගෙන් අන්‍ය ජාතිකත්වයේ ඉන්න මිනිස්සුන්ගෙන් වාඩුව ගන්න යන්න එපා. වග කියන්න ඕනේ මේ තකතිරු ආණ්ඩුව ජාතික ආරක්ෂාව බිඳුවට දාපු ආණ්ඩුව යුද හමුදා බුද්ධියංශ නාවික හමුදා බුද්ධියංශ පොඩිපට්ටම් කරපු ආණ්ඩුව යුද හමුදාව හිරේ දදා සතුටෙන් හිටපු ආණ්ඩුව යන්කි ඩිකේගේ බෑනගේ ආණ්ඩුව තමයි මේකට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ. දැන් ඒකෙන් මොකද උනේ? අන්න දැන් ඇමරිකා එක්සත් ජනපදයේ කියන අපි උදව් වෙන්නම්. දැන් එනවා FBI එක. FBI එකෙන් එනවා දැන් ලංකාවට. ඊට පස්සේ තව සිද්ධි වෙනකොට ඇමරිකානු හමුදා සහයෝගයක් දෙන්නම් කියයි. ඒකට තමයි අගමැතිතුමා ගෝලීය ත්‍රස්තවාදය විසඳන්න නම් ගෝලීය සහයෝගය නැතුව බෑනේ. ගෝලීය සහයෝගය ලබා ගන්න තමයි මේ தත්ත්වය හදන්නේ. ගෝලීය සහයෝගය ලබා ගන්න නම් ගෝලීය හමුදා සහභාගීත්වයකුත් එන්න ඕන. ත්‍රිකුණාමලයේ වරාය තේහා තියෙනවා ජාත්‍යන්තර මූදේ ඇමරිකානු යාත්‍රාව. ඒ යාත්‍රාවේ තමයි ඇමරිකානු ප්‍රහාරක යානා 100කට වඩා නවත්තලා තියෙන්නේ. නාවික හමුදා නිලධාරීන් 6000කට වඩා ඉන්නේ. එතනට ඕන කරන සේවා සපයන්න භාණ්ඩ සපයන්න තමයි ඇමරිකාව මේ ආණ්ඩුවෙන් අවසරය අරගෙන කෙලිම කටුනායක ගුවන්තොටුපළට ලොකු ගුවන් යානයකින් බඩු ගේනවා. අපේ රේගුව කවුරුවත් පරීක්ෂා නොකර පොඩි ගුවන් යානාවලට පටවලා ඒ නැවට ගෙනියනවා. ඒවා යන්නේ මොනවද කියලා අපි දන්නේ නැහැ. මෙච්චර ඩෙටනේටර් කොහෙන්ද මේ ආවේ කොහමද කියලා අපි දන්නේ නැහැ. මෙච්ච පුපුරන ද්‍රව්‍ය මෙච්චර එකතුනේ කොහමද කියලා අපි දන්නේ නැහැ. අන්න එක්සත් ජනපදයේ ටෝන කරන ඒ මිලිටරි තිප්පොළ බවට ලංකාව පත් කර ගැනීමේ වාතාවරණය තමයි මේ හදාගෙන යන්නේ. ඒකේ තව දෙයක් වෙනවා. 83 කළුචූලියෙන් ජයවර්ධන ජනාධිපතිතුමා ලබාගත්තු ප්‍රයෝජනේ. දැන් මේක අපි ගරු කරනවා. ඒ වගේම අපි ස්තුති කරනවා මේ රටේ රටවැසියන්ට. මේසා විශාල කම්පනකාරී සිද්ධියක් වෙලත් කිසිම ආකාරයක මුස්ලිම් හෝ වෙනත් ජාතිකත්වයක කෙනෙකුට හිරිහැර වෙන ආකාරයට කටයුතු නොකිරීම ගැන අපි මේ රටේ සියලු ජන කොටස් වලට ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා. තව දුරටත් ඒ ශක්තිමත් මානසිකත්වය තියාගන්න මේගොල්ලන්ට ඕනේ මුස්ලිම් පල්ලියට ගහන දවස උදා කරගන්න. මේගොල්ලන්ට ඕනේ ලේ බ්ලඩ් බාත් එක. මේගොල්ලන්ට ඕනේ ලේ විලක් බවට මේ රට පත් කරන්න. එතකොට තමයි අන්න ඇමරිකානු හමුදා මැදිහත් වීමට පාර කැපෙන්නේ. එතකොට තමයි මේක ආර්ථික මේ වශයෙන් නැට්ටම් වෙන්නේ. එතකොට තමයි අර අප්‍රිකානු රටවල් ගන්නට අපිත් වැටෙන්නේ. එතකොට තමයි ජාත්‍යන්තර අතපෙවීමට ඕන කරන වාතාවරණය හැදෙන්නේ. යැන්කි ඩිකීගේ බෑන දැනුවත්ව යන්නේ න්‍යාය පත්‍රේ. යැන්කි ඩිකීගේ බෑන යන්නේ දැනුවත්ව න්‍යාය පත්‍රේ. ඒ විතරක් නෙවෙයි ගරු මුලස්සනාරුණ මන්ත්‍රීතුමනි, හරිම් ප්‍රනාන්දු මහත්තයාට නම් තාත්තාපත් හිටියා. CID එක මෙන්න මෙහෙම කියනවා, පුතේ යන්න එපා පල්ලි කියලා කියන. ඒ පල්ලි ගිය දරුවන්ට එහෙම කියන්න වෙන තාත්තා කෙනෙක් හිටියේ නෑ. අඩු ගානේ හරිම්ගේ තාත්තා ආරක්ෂක ඇමති වුණා වෙලා හිටියේ නම් ඒත් එකක් කියලා හිතෙනවා. එතකොට හරිම්ට විතරක් කියන්නේ නැතුව තව කාට හරි ගේයිනේ. බුද්ධියන්සේ ලොක්ක වෙලා හිටියා නම්. ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න අද 37 නායක මහත්තයාට තමුන්වාසල නඩු
දැම්මා.
මට තව දෙකක් මං කාගෙන් හරි ඉල්ලනවා පිටට දෙන්න කියලා. 37 නායක මහත්තයාට නඩු දැම්මා.
එහෙම දුන්නොත් සබ දෙන්නම්.
දැන් එතුමා ඒ නඩුවෙන් දින්නා. තමුන්වාසල මේ අවුරුදු 4 මාරකලේ දේශී ආච්චිගේ මැණික් මල්ල හොය හොයිටියා. දේශී ආච්චිගේ මැණික් මල්ල හොයනවා, තාජුඩීන්ගේ මරණේ ගොඩ ගන්නවා, උඩ දානවා, මේ මල විකාර කර කර හිටියා. අන්තිමට රටේ ආරක්ෂාව බල්ලට ගියා. දැන් සරත් පොන්සේක මහත්තයා කියපු කතාව ඇහුවම අම්මා අපේ රෙදි ඇඳගෙන ඉන්න හිතනවද? ඒ නිසා තමුන්නාසල අද මේ රට මේ අසරණ තැනට වත්තල ඉවරයි. අනිත් එක තමුන්නාසල කල්පනා කරන්න, මේ රටේ තියෙනවා මද්රසා කියලා පාසල් 300කට වඩා. පකිස්තානයේ ඉම්රාන් ඛාන් අගමැතිතුමා ඒවා තහනම් කළා. ඒ සමහර
මුස්ලිම් රටවල් වල අන්තවාදී පාසල් පවත්වන්න දෙන්නේ නැහැ. ඒ මද්‍රසා කියන පාසල් වල කරන්නේ, අරාබි පාසල් කියලා කරන්නේ. ඒ අන්තවාදී මනසක් ආගමික සූත්‍රයක් නිසා මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් හදන විදිය මනසක් හදනවා. ඒවට අපි කවුරුත් නිදහසේ වැඩෙන්න දීලා
කරු මන්තුන් ඊට කාලා
තියෙනවා. සාමය ගොඩනගන්න බෑ. ඒ නිසා අපි ඉන්න අපි සිංහල දෙමළ මුස්ලිම් එක නීතියක් යටතේ ජීවත් වෙන්න ඕනේ. අපි ඔක්කොගේම අනන්‍යතාවයට අපි මරා ගන්න ඕනේ නැහැ. මීට කලින් අර ඔය වෙනම අරාබි අනන්‍යතාවයක් ගේන්න තිබෙන්නේ නැහැ. ඔය වහබ්වාදයේ විසින් තමයි මේ අරාබි අනන්‍යතාවය බලහත්කාරයෙන් ගෙනාවේ. ඒ අන්තවාදයේ ගේනකොට සමහර මැද පෙරදිග රටවල් වලින් සල්ලි හම්බ වෙනවා. සල්ලි හම්බ වෙනකොට මම අවසන් කරනවා ගරු මුරසනාඩු මන්ත්‍රීතුමනි. සල්ලි හම්බ වෙනකොට මේ සමහර ඇමතිවරු ඒවට උදව් කරනවා. රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමාගෙන් මම අහනවා අර ඉබ්‍රහීම් එයාගේ පුතු දෙන්න මරාගෙන මැරෙන බටයෝ ඉබ්‍රහීම් ඉෂාඩ් අපේ රිෂාඩ් ඇමතිතුමාගේ නෝනගේ සහෝදරයා වෙන්නේ කොහොමද කියලා අපිට කියන්න. සතොසට බඩු දැම්මේ කොහොමද කියලා කියන්න. දැන් ජනතා විමුක්ති පෙරමුණේ යටත් විජිත හේරත් මන්ත්‍රීතුමා කියනවා මේ එයා අපේ ජාතික ලැයිස්තුවට ගත්තා. දියා යා මෙහෙම කුළුබඩු වෙලෙන්දෙක් එයාට සම්මානක් දීලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ
සම්මාන දීලා තමයි අවසන් කරනවා. මහින්ද රාජපක්ෂ දීලා තියෙනවා එහෙම. සම්මාන දුන්නට මේ ඒ කවුරුවත් ජාතික ලැයිස්තුවට ගත්තේ නැහනේ. ජාතික ලැයිස්තුවට දාන්නේ යමක් තම විශ්වාසයක් තියෙන මිනිහෙක්නේ. නිකන් මේ කුළුබඩු ව්‍යාපාරිකෙක් කියලා එහෙම ජාතික ලැයිස්තුවට දාන්නේ නැහනේ. අනික එයා අහිංසක වෙන්නේ කොහොමද? දෙරණේ තිබෙන වීඩියෝ ක්ලිප් එක අරන් බලන්න. ඒ කතාව එයා කියනවා එළියට එනකොට ගෙදරින් අරගෙන පොලිසිය එනකොට මාව වීඩියෝ කරන්න එපා තව පිපිරෙයි කියලා කියනවා. අහිංසක තාත්තා. අහිංසක තාත්තා. එයාගේ ලේලි බෝම්බෙන් කුපුරව ගන්නවා දරු දෙන්නත් එක්ක. එහෙම මනසක් හැදෙන්න පුළුවන් ද අහිංසක තාත්තෙක් එක්ක යටතේ ඉන්නවනම්? ලේලි. ලේලි කුපුරව ගන්නවා ගේ ඇතුලේ බෝම්බේ දරු දෙන්නත් එක්කම. ඒ නිසා ඒ විසපෝපු ක්‍රියාන්විතය. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම ඕනකමින් ඉල්ලනවා කරුණා කළා මේ ඔය එක එක නම් වලින් තියෙන මේ අන්තවාදී සංවිධාන තහනම් කරන්න. ඒකට පක්ෂ ભેදයක් නැතුව ජාතිකත්ව ભેදයක් නැතුව අපි ඔක්කොම එකට හිටගන්න. ඒ විතරක් නෙවෙයි මේ
මන්ත්‍රීතුමා
මම අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ගාමිණී දිසානාගේ උතුම් පුත්‍ර රත්නය මට ඒ නිසා කරුණා කළ ඉඩ දෙන තුට්ටක්. ඒ නිසා ගරු මුලසනාඩු මන්ත්‍රීතුමනි මේක එක එක තැන්වල එක එක නීති එපා. යාපනයේ එක නීතියක් නැගෙනහිර තව නීතියක් මේගොල්ලන්ට එක නීති අපි එක නීතියකට එන්න ඕන. අපි සමාජයක් හැටියට රැකෙන්නේ එහෙම වුණොත්. ඒ නිසා මේ අන්තවාදය හොයාගෙන යනකොට බාධා කරේ රිෂාඩ් බදුර්දීන්ලා, අසාද් සාලිලා, මුජිබර් රහ්මාන්ලා. ඒ අයගෙන් ප්‍රශ්න කරන්න ඕන. දිලුම් අමුණු ගමගෙන් ප්‍රශ්න කළා කොහෙද මහනුවර දිගන සිද්ධියදී. දිලුම් අමුණු ගමගෙන් ප්‍රශ්න කරා දිගන සිද්ධියදී. දිලුම් අමුණුගෙන් පැය 10ක් ප්‍රශ්න කරා. කොහො මේගොල්ලෝගෙන් ප්‍රශ්න කරනවද? මේගොල්ලෝගෙන් අඩු ගානේ කට උත්තරයක් ගන්නවද? ඒ නිසා ගරු අපි කියන්නේ මේ රටේ අහිංසක මුස්ලිම් ජනතාව ඒ අයට මේ මිනිමරු දේශපාලනය ඕනේ නැහැ. මේ අන්තවාදී දේශපාලනය ඕනේ නැහැ. ඔවුන් මත අවාසනාව පටවන මේ අන්තවාදී දේශපාලඥයෝ දෙතුන් දෙනෙකුට මේ රටේ ඉරණම පාවලා දෙන්න එපා. ඒ නිසා ඡන්ද කුට්ටි දිහා බලාගෙන තීරණ ගන්නවා වෙනුවට ජාතියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් අපි කාගෙත් අනාගත අභිවෘද්ධිය ගැන හිතලා තීරණ ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේකේ වගකීම ගන්න ඕන. අගමැති ජනාධිපතිට බෝල ජනාධිපති තව ජනාධිපති කියනවා මම දන්නෙත් නෑ කියලා. මේ ආණ්ඩුවට දාන්න ඕන නම තමයි මම දන්නේ නෑ. අම්මා මෙහෙම ආණ්ඩුවක්. ඒ නිසා තවත් මේ රටට වද දෙන්නේ නැතුව, තවත් මේ රටේ අනාගතය පුච්චන්නේ නැතුව, තවත් මේ රටේ භීතිය වපුරන්නේ නැතුව, තවත් මේ රටේ ભેදය වපුරන්නේ නැතුව කරුණාකරලා තොලොංජි වෙන්න කියලා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා ගාමිණී දිසානායක මැතිතුමාගේ පුත්‍රත්වයට බොහොම ස්තුතියි කියලා මේ අවස්ථාවේදී කියනවා.
මුජිබුල් රහමාන් මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, මං හිතනවා මෙතුමා දැන් මගේ නමත් දෙවෙනි පාට සඳහන් කළා. මම පැහැදිලිව කියන්න ඕනේ එතුමාගේ මේ චෝදනාවල් පාර්ලිමේන්තුව තුල වරප්‍රසාදවලට මුවා වෙලා මේ චෝදනාවල් කරන්න එපා. ඔබතුමාට සාක්ෂි තියෙනවා නම්, තොරතුරු තියෙනවා නම් ඒ තොරතුරුත් එක්ක කතා කරන්න. එහෙම නැතුව නිකම් මන්ත්‍රී කෙනෙක්ට මේ ගරු සභාව ඇතුළට ඇවිල්ලා අපි මේ විමර්ශන කරන්න එපා, මේවට බාධා කරලා තියෙනවා කියලා ඔබතුමා කියන්න. අද මේ රටේ ආරක්ෂක ඇමතිවරයා හැටියට ඉන්නේ ජනාධිපතිතුමා. එහෙම ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා අපි කියලා තියෙනවාද? එහෙම නැත්නම් ගරු සභාපතිතුමනි අගමැතිතුමා ළඟට ගිහිල්ලා කියලා තියෙනවාද? එහෙම නැත්නම් පොලිස්පතිතුමාට කතා කරලා තියෙනවාද? එහෙම නැත්නම් බුද්ධියංශ වලට අපි කතා කරලා තියෙනවාද? එහෙම කතා කරලා තියෙනවා නම් ඔබතුමා ඒ තොරතුරු ගේන්න.
හොඳයි.
ඔබතුමා
මලිරන්ස් මහත්මයා
ඔබතුමා
මගේ නම කිව්වා. මගේ නම කිව්වා. ගරු මුලසනාරතුමනි මන්ත්‍රීතුමනි.
එතුමා නම කිව්වේ උත්තර දෙන්න.
ඔව් විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ සභාවේ කිව්වා ISIS එකට සම්බන්ධ පවුල් 4ක 30 ගාණක් ඉන්නවා කියලා. ඊට පස්සේ මෙතුමා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා ISIS එකට සම්බන්ධ කවුරුත් නැහැ. ඒක බොරු. එහෙම කියලා කියනවා. ඒ නිසා තමුන්නාන්සලේ අන්තවාදය රැක්කා. එලිපිට රැක්කා. දැන් බොරු හරි හරි සාන්ත දාන්ත තියෙන
කෙනෙක්
වගේ දැන් ඉන්නවා.
බොහොම ස්තුති හරි ගමලේ සම්මන්තුමා අඩු වෙන්න. ගරු රංජිත් මද්දම් බණ්ඩාර ඇමතුමා ඔබතුමාට අවස්ථාව තියෙනවා. නෑ මේක ගැන අපි වාදයක් කරේ නෑ. ඔබතුමාගේ කතාවේ උත්තර දුන්නා. ඔබතුමාගේ කතාවේ උත්තර දුන්නා මුජිබ රාම මන්ත්‍රීතුමා. කරුණාකරලා වාඩි වෙන්න. ගරු රංජිත් මද්දම් බණ්ඩාර ඇමතුමා ඔබතුමාගේ අවස්ථාව
තියෙනවා. උත්තර දෙන්න මගේ වෙලාව විනාඩි දෙකක් දෙන්න ඔබතුමාට. අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. ඔබතුමා දිගින් දිගට මේ ජාතිවාදය අවුල්ලන්න අද මේක උඩින් බඩ පිලුම් ගහගෙන ඔබතුමා බොරු කියන්න එපා. බොරු කියන්න එපා. ඔබතුමා හැමදාම කරන්නේ බොරුවෙන් ජීවත් වෙන්න හදන්න එපා. නිකන්
චෝදනා මන්ත්‍රීතුමා ඔබතුමා මං කාලේ දෙන්නම් මන්ත්‍රීතුමා කතා කරමින් පස්සේ වාඩි වෙන්න
කන්න. ඔබතුමා හැමදාම බොරු කියන්නේ. අපි ඇවිල්ලා මේක නවත්තන්න තොරතුරු දීලා තියෙනවා. ආරක්ෂක අංශයට උදව් කරලා තියෙනවා.
රංජිත් මද්දුමන්න රමතුමා.
ඒකේ මගේ වෙලා ගලු මූලාසුනාරුඩ මන්ත්‍රීතුමනි
වාඩි වෙන්න. ගරු මන්ත්‍රීවරුන් නිශ්ශබ්දව වාඩි වෙන්න. රංජිත් මද්දුමන ඇමතුමා.
පහුගිය අවුරුදු 40-50 ඇතුළත මේ රට මූණ දෙන
මුජිබ රහමාන් මන්ත්‍රීතුමා හරි උතන කාලි ඉවරයි. නිශ්ශබ්ද වෙන්න වාඩි වෙන්න කරුණා කරලා.
මේ රටේ ඉස්සල්ලාම
මුජිබ රහමාන් මන්ත්‍රීතුමා
මූණ දුන්නේ.
නිශ්ශබ්ද වෙන්න ප්ලීස්.
විමල්
වීරවංශ
ආදින් බලයන්
හැමතෝම මිනා මනිටද
මිනිස්සු මරුවේ
ආඩ ප්ලීස් ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා නිශ්ශබ්ද වන්ද
සවාදී කල්ලියේ
ගරු මන්ත්‍රීවරු නිශ්ශබ්ද වන්ද සභාව තුල
මේ කතා කරන්නේ මේගොල්ල තමයි ඉස්සල්ලාම මේ රටේ
ආඩ ප්ලීස්
මේ රටේ බෝම්බ පුපුරන්න මිනිස්සු මරන්න තුවක්කුවේ මිනිස්සු ඝාතනය කරන්න පුරුදු කරපු විමල්
සද්වන්න නැත්තම් මේ සභාව තුල මන්ත්‍රීරු නම් කන්න එළියට යන්න.
සභාපතිතුමනි
ගරු මන්ත්‍රීවරු නිශ්ශබ්දවන්න.
මේතුමනි ඒ විතරක් නෙවෙයි අපිට මේන දෙන්න උනා 1000
ශබ්ද කරලා දෙන්න කියලා කියන්නේ.
නිශ්ශබ්ද කරලා දෙන්න.
ඕල් ඔෆ් යූ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා වාඩි වෙන්න. විමල් වීරවංශ මන්ත්‍රීතුමා කරුණාකරලා නිශ්ශබ්දවන්න.
කරුණාකරලා
වාඩි වෙන්න. විමල් වීරවංශ මන්ත්‍රීතුමා නැත්තම් ලං කරනවා.
අද
කරුණාකරලා නිශ්ශබ්ද වන්න.
යසු දෙකන්නේ
ගරු ආණ්ඩු පක්ෂයෙන් නම් කරනවා මේ මන්ත්‍රීවරු මයි සභාවේ ඉදිරියට අඳුර
විරුද්ධ පක්ෂයේ වෙලාව අවශ්‍ය වෙනවා.
ඔබතුමා කාලය ගන්න. කරුණාකරලා නිශ්ශබ්ද වන්න. ගරු මන්ත්‍රීවරුනි මුජිබ රහමාන් මන්ත්‍රීතුමා කරුණාකරලා වාඩි වෙන්න. කරුණාකරලා නිශ්ශබ්ද වන්න. දැන් ඇති විමල් වීරවංශ මන්ත්‍රීතුමා උදාවේ නම සඳහන් කරන්න යනවා. මේක හැන්සාත් ගත වෙනවා. මේ වගේ අද වැදගත් දවසක
මූලාසුනාරුඩ
මුජිබ රහමාන් මන්ත්‍රීතුමා කරුණාකරලා නිශ්ශබ්ද වන්න. දැන්වත් මම මීටදී කියන්න යන්නේ
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකුට ස්වස්සවාදයේ කොහොමද වපුරන්නේ කියලා. අපි අද මේ පාර්ලිමේන්තුව රැස්ුණේ ජාතික වශයෙන් රටක් විදියට
මුජිබ රහමාන් මන්ත්‍රීතුමා දැන් ඇතියා.
සියලු දෙනාම එක්කව වෙලා මූණ දෙන්න ඕන වෙලාවක් මේක. මම හිතන මේ වෙලාවේ මේ වෙලාවේ අපි කියන්නේ මේ පක්ෂවල සියලු දෙනාම උදව් කරන්න ඕන වෙලාවක්. අපිට මතකයි 1971 1971 මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ ආපු වෙලාවේ ජේ.ආර්. ජයවර්ධන විපක්ෂ නායකයා කිව්වේ ආණ්ඩුවට අපේ සහයෝගය දෙනවා මේ ත්‍රස්තවාදී වළක්වන්න.
1988
අවුරුදු 30ක ත්‍රස්තවාදයේ තියෙන වෙලාවේ
ශේහාන් සේනසිංහ මන්තුමා කරුණාකරලා වාඩි වෙන්න නිසද්දවන්න.
එක්කහු වෙලා වැඩ කරා. අපි අද ඊයේ පාර්ලිමේන්තුව රැස් කරේ. අද මේ වාද විවාද පවත්වන්නේ ජාත්‍යන්තර වශයෙන් අපිට ඇවිල්ලා තියෙන අන්න අර රෙකෝඩ් කරන මේ තහනම් රෙකෝඩ් කරන මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා
ශේහාන් සේනසිංහ මන්තුමා කරුණාකරලා වාඩි වෙන්න නැත්නම් සභාවෙන් එළියට යන්න.
කරුණාකරලා මේ රෙකෝඩ් කරනවා.
ශේහාන් සේනසිංහ මන්ත්‍රීතුමා මම නැවත කියන්න යන්නේ.
හරි ගැත.
ඔරමතුමා කතා කරන්න.
මම හිතන්නේ අද අපි දන්නවා මේ රටේ මේ තුන්වෙනි ත්‍රස්තවාදයට මූණ දෙන්නේ. වෙලාවක් මේ රටේ සිංහල පිරිස් තෑස්සු වෙලා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෑස්සු වෙලා මේ රටේ ත්‍රස්තවාදී වැපිරුව එතනින් ආරම්භ කරේ. ආරම්භ කරපු අයම තමයි අද මෙතන ඇවිල්ලා කෑ ගහන්නේ. මේ රටේ උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී පැවරුණා. අද මේකට වැඩිය වෙනස් මේක මම හිතන මේ රටෙන් ආපු ත්‍රස්තවාදයක් නෙවෙයි. මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සු අතර සටනක් නෙවෙයි. මේක අද ජාත්‍යන්තරව මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී කණ්ඩායමක් අපිට පහර දුන්න වෙලාවක්. මේ ISIS ගරිල්ලන් රටවල් 21 මේ වෙනකොට ප්‍රහාර 90ක් පහර දීලා තියෙනවා. 90ක් මේ ප්‍රහාර 90 1400ක් මැරලා තියෙනවා. අපි සැලකලිමත් වෙන්න ඕන. ලංකාවේ තමයි වැඩිම පිරිසක් මෙයා වුණේ. මේ වෙලාවේ මම දැක්ක ඊයේ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා කතා කරද්දී මේකට අපි පක්ෂ පාට ભેද නොපලා මේකට කටයුතු කරන්න ඕන කියලා. අපි දැක්කා මේක පිස්සු වල්ල වගේ හැසිරෙන අය මේ ගැන කතා කරද්දී ඊයේ හැසිරුණ ආකාරය මේ ජාතික ප්‍රශ්නේදී අපි ඔක්කොම එක්කම වෙලා මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට අපි මූණ දෙන්න ඕන වෙලා අපි ආණ්ඩුවක් වශයෙන් අපිට පිළිගන්න වෙනවා. මේ ආණ්ඩුවේ අපි එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා තමයි මේ ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති. අපි ආණ්ඩුවක් විදියට මේ වගකීම වරද බාර ගන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් වෙයි මේ සිද්ධිය වෙනකොට මේ රටේ ආරක්ෂක ඇමති මේ රටේ නීති හා සාමය ඇමති එනම් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කතා කරද්දී මේ වැරද්දේ කොටසක් ඒගොල්ලත් පිළිගන්න ඕන. එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි අපි එක්සත් ජාතික පක්ෂයේ මම්මගේ වෙච්ච වැරදි ගැන කතා කරන්නේ. මෙතන දිගින් දිගටම කිව්වේ රාජ්‍ය බුද්ධිංශය ගැන. බුද්ධිංශය කඩලා දැම්මා කියලා. නමුත් මෙතන බුද්ධිංශය අවශ්‍ය තොරතුරු ඕන වෙලාවට දුන්නා. අපේ රාජ්‍ය බුද්ධිංශය විතරක් නෙවෙයි වෙන රටවල බුද්ධිංශත් අපිට දුන්නා. මේක කාගේ වරදකින් හරි යම් ප්‍රශ්නයක් වුණා. මම හිතන දැන් ප්‍රශ්නය ගැන නෙවෙයි අපි කතා කරන්න ඕන මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ විසඳුම මොකද්ද කියන බලන්න ඕන. අපි දන්නවා මේ රටේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙද්දී රටේ අනිවාර්යයෙන්ම රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා විය යුතුයි. නමුත් හැම ජනාධිපති කෙනෙක් යටතේම නියෝජ්‍ය ඇමතිවරයෙක් හිටියා පූර්ණ කාලීන. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ලලිත් ඇතුළත්මන්ත්‍රී මහත්මයා හිටියා. එතුමා විශාල කාර්යභාරයක් කරා ආරක්ෂක රාජ්‍ය ඇමති විදියට. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිගේ කාලේ කර්නල් රත්වත්ත හිටිය රාජ්‍ය ඇමතිවරයා විදියට නියෝජ්‍ය ඇමතිවරයා විශාල කාර්යභාරයක් කරා. පහුගිය ආණ්ඩුවෙත් තමුන්නාසලාගේ තිබ්බ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරේ ආරක්ෂක ලේකම්වරයෙක් හිටියා. අපි කියන්නේ මේවා මේ රටේ හදාගන්න ඕන. නීති හා සාමය අමාත්‍යංශය තමුන්නාසලාගේ ආණ්ඩුව කාලෙත් පූර්ණ කාල ඇමතිවරයෙක් හිටියා. අපි ඉල්ලන්නේ ජනාධිපතිවරයාට විශාල වැඩ කොටසක් තියෙන ජනාධිපති විදියට. එහෙනම් මේක හදා ගන්න නම් පටන් ගන්න ඕන පූර්ණ කාලීන නියෝජ්‍ය රාජ ආරක්ෂක ඇමතිවරයෙක් ඉන්න ඕන. පූර්ණ කාලීන නීති හා සාමය ඇමතිවරයෙක් ඉන්න ඕන. මෙහෙමයි මේක හදාගන්නේ. ඒකම මේකට වගකීවුත්තන්ට අපි කියනවා වැරදක් වෙලා තියෙනවා නැවත පිළිගන්නවා ආණ්ඩුවක් විදියට කරුණා කළා මේකට අපි දැන් කියන්න යන්නේ අගමැතිවරයා දැනුවත් නොකරපු එක ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා දැනුවත් නොකරපු එක එක්සත් ජාතික පක්ෂය දැනුවත් නොකරපු එක ඇමතිවරු දැනුවත් නොකරපේ. අඩු තරමේ මගේ ආරක්ෂක නිලධාරියවත් මේක මට දැනුවත් කරලා තිබ්බේ නැහැ. එච්චර දියාරුවන් තියෙනවා මං හිටපු නීතිය හා සාමය ඇමතිවරයා විදියට. මට මතකයි මේ ISIS ඒ වගේම නොයේ විරෝධී සංවිධාන ගැන කිව්වා. අපි ඒ වෙලාවේ විමසිල්ලෙන් හිටියා. හැම මාසෙම හැම සතියෙම අපි ඇහුවා මේ සංවිධාන වල තොරතුරු. අපි විමසිල්ලෙන් හිටියා. සමහරවිට අපිට තොරතුරු ඇවිල්ලත් පහුගිය සති තුනේ ක්‍රියාත්මක වුණු නිසා තමයි මෙවැනි දෙයකට අපි මුහුණ දෙන්නේ. කෝක නමුත් අද ජනාධිපතිවරයාත් රාජ්‍ය නායකයා විදියට අගමැතිවරයාත් කැබිනට් මණ්ඩලයත් එකට වැඩ කරන්න ඕන වෙලාව ඇවිල්ලා තියෙනවා. එතනදී මම ඉල්ලා සිටිනවා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ මේකෙන් දේශපාලන වාසි ගන්න එපා. අපි දැක්ක සමහර අය බුද්ධිංශේ කඩාවැටීම
ගැන,
බුද්ධිංශේ කඩාවැටීම ගැන කවුද මේ කඩාවැට්ටන්න කටයුතු කරේ? බුද්ධිංශේ ගැන නිතර 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 චෝදනා කරේ තමුන්නාසලගේ. බුද්ධිංශේ කවුරුත් අසාධාරණ විදියට අපේ ආණ්ඩුව අත්අඩංගුවට අරන්නේ. මන් හිතපු නීති හා සාමය ඇමතිවරයා විදියට කියනවා බුද්ධිංශේ කවුරු හරි වුණත් පුවත්පත් කලා වේදියේ ගිනිලා මරණවන මේ රටේ මාධ්‍යය මරණවන රජයක් විදියට අපිට නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි ඒකයි කරේ. ඒකාධිපති පාලනේ මාධ්‍ය වේදියකට ලියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ, කතා කරන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපි 2015 ජනවාරි 8 වෙනිදා බලයට ආවේ ඒ අසාධාරණ මිනිමැරුම් වලට උත්තර දෙන්න, අසාධාරණ උත්තර දෙන්න. තාජුදීන්ව ඝාතනය කරද්දි අපි කිව්වා මේකට අපි පරීක්ෂණ තියෙනවා. ඒ පරීක්ෂණ තියෙනවා. එක්නැලිගොඩ අතුරුදහන් වෙදි කිව්වා පරීක්ෂණ තියෙනවා. අපේ ආණ්ඩුව ඇවිල්ලා කරේ ඒ සම්බන්ධව පරීක්ෂණ කරන විතරයි. ළමයි 18 දෙනෙක් අතුරුදහන් වුණා. යුද්ධයටවත් ත්‍රස්තවාදී සංවිධාන සම්බන්ධ නැහැ. ඒවා පරීක්ෂණ කරනකොට කියනවා බුද්ධිංශයට පණු කරනවා. බුද්ධිංශවලින් නියමතරතුරු ලැබුණා ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නේ තිබ්බේ. ඒ වගේම මම කියනවා සියලු දෙනාම එක්කහුවෙලා මේ දේ කරන්න. ඒ වගේම මේ රට අවශ්‍යයි පූර්ණ කාලීනව නීතිය හා සාමය සම්බන්ධයෙන් කටයුතු කරන ඇමතිවරේ. ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරපු ආකාරය ගැන අපි කියන්න යන්නේ. අපි ඒක වගකීම රජයක් විදිහට බාර ගන්න. පොලිස්පතිවරයා කටයුතු කරපු ආකාරය ගැන අපි මෙතන චෝදනා කරන්න යන්නේ. අපි රජයක් විදිහට බාර ගන්න. හැබැයි මේ වැරදි ටික හදන්න ඕන. අපි විපක්ෂයෙන් ඉල්ලන්නේ ත්‍රස්තවාදයට සම්බන්ධ වෙලාද ප්‍රජාතන්ත්‍රවාදයට ආපු අය ඉල්ලන්නේ. කරුණා කළා මේකට අපිට උදව් කරන්න, අපිට අවශ්‍ය සහයෝගය දෙන්න කියලා ඉල්ලා සිටින්. මම නවතිනවා. බොහොම
ස්තුතියි. ඕඩර් ප්ලීස්. ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා. හැබැයි මීට පෙර හර්ෂ රාජකරුණ මන්ත්‍රීතුමා මුල්ලාසනට.
ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
සභේලක තලමද අංගහින්ද ගෞරව உறுப்பினர் அவர்களே, உயிர்த்த ஞாயிறு தினத்தன்று தொடர் குண்டு வெடிப்புகளின் கோர வன்முறைகளால் கொல்லப்பட்ட அனைத்து மனித உயிர்களுக்கும் முதலில் நான் அஞ்சலி மரியாதை செலுத்துகின்றேன். தமது உறவுகளை பறிகொடுத்த துயரில் பாதைப்படும் சகலருக்கும் எனது ஆழ்மன அனுதாபங்களை தெரிவித்துக் கொள்கின்றேன். அதோடு காயப்பட்டு சிகிச்சை பெற்று வருவோரும் சுகநலத்துடன் விரைவாக மீண்டும் பெற வேண்டும் என்றும் நம்பிக்கையுடன் எதிர்பார்க்கின்றேன். எமது இலங்கை தீவு முழுவதுமே எதிர்கொண்டிருக்கும் பதட்டமான சூழ்நிலை ஒன்றில் அவசரகால நிலையை பிரகடனப்படுத்த வேண்டியிருப்பதன் அவசியத்தை நாட்டு மக்களும் எதிர்பார்க்கும் தவிர்க்க முடியாத இந்த சூழலை நானும் உணர்ந்து கொள்கின்றேன். ஆனாலும் இந்த அவசரகால சட்டமானது எந்த நோக்கத்திற்காக பிரகடனப்படுத்தப்படுகின்றதோ அந்த நோக்கத்தை நிறைவேற்றுவதற்காக மட்டுமே பயன்படுத்தப்பட வேண்டும் என்பதையும் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். அழகிய எங்கள் இலங்கை தீவு இரத்த தீவாக உருவெடுத்திருந்த காட்சிகள் இன்னமும் மறையவில்லை. எமது மக்கள் எதிர்கொண்டிருக்கும் இழப்புகளுக்கும் பலிகளுக்கும் வதைகளுக்கும் இரத்த பலிகளுக்கும் இன்னமும் உரிய நீதியும் பரிகாரமும் போதிய அளவு தேடப்படவில்லை. இதற்கான பொறுப்பு இந்த அரசை சார்ந்ததாக இருந்தாலும் இந்த அரசை கொண்டு வந்ததாக பறைசாற்றும் தமிழ் தேசிய கூட்டமைப்பையும் இது சாரும். இந்த நிலையில் எமது மக்களிடம் இருந்து மீண்டும் ஒரு அழுகுரல் ஓலம் இன்று எழுந்திருக்கின்றது. குண்டு தாக்குதல் நடத்தப்பட்ட இடங்களில் கொல்லப்பட்ட மக்களில் தமிழர்களே அதிகமானவர்களாக இருப்பினும் மனித உயிர்கள் என்ற வகையில் அனைத்து மக்களின் இழப்புகளுமே சமமானவை. அதேவேளை தேவாலயங்கள் மீது மேற்கொள்ளப்பட்ட தாக்குதலில் குறிப்பாக தமிழ் மக்கள் குறிவைக்கப்பட்டிருக்கின்றார்களா என்ற சந்தேகமும் இன்று தமிழ் மக்களிடையே எழுந்துள்ளமையும் இந்த சபையினுடைய கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். நடைபெற்ற சம்பவங்களில் இளம் குருத்துக்களும் குருதியில் சரிந்து கிடக்கும் காட்சிகள் எமது மனங்களை உலுக்கியிருக்கின்றது. கிறிஸ்தவ மக்களின் புனித நாளன்றில் நிகழ்ந்த வன்முறை வேள்வி மனித மனங்களையே வதைத்திருக்கின்றது. யுத்தம் முடிந்து அமைதியாக இருந்த இலங்கை தீவின் அழகை ரசிக்க வந்த பெருமளவான வெளிநாட்டு சுற்றுலா பயணிகளும் இதில் பலிகொள்ளப்பட்டிருக்கின்றார்கள். மொத்தத்தில் இந்த வன்முறைகள் இலங்கை தீவை மட்டுமன்றி உலக மக்களின் மனங்களையே உலுக்கியிருக்கின்றது. இன்னமும் எங்கு எப்போது எது நடக்குமோ என்ற அச்சத்தில் எமது மக்கள் உறைந்து கிடக்கின்றனர். உலகத்தின் பார்வைகள் யாவும் இன்று இலங்கை தீவின் பக்கமே திரும்பி இருக்கும் நிலையில் மனித பலிகளை நடத்தும் வன்முறைகளை தடுத்து நிறுத்த வேண்டிய பொறுப்புகள் யாவும் அரசாங்கத்தின் கைகளே மட்டும் தங்கியிருக்கின்றது. ஆனாலும் கொடிய வன்முறைகளை தடுத்து நிறுத்துவதன் பெயரால் அப்பாவி மக்களை ஒடுக்கும் கைங்காரியங்கள் இங்கு நடக்காது பாதுகாப்பதும் அரசின் பொறுப்பாகும். களைகளை பிடுங்கி எறிவதற்கு மாறாக பயிர்களையும் சேர்த்து பிடுங்கி எறியும் கைங்காரியங்கள் இங்கு இனிமேலும் நடக்காதென்றே நான் நம்புகின்றேன். கடந்த கால வரலாற்றில் இவைகளும் நடந்தேறின என்பதையும் இங்கு நான் ஞாபகப்படுத்த விரும்புகின்றேன். இன்று மீண்டும் பிரகடனப்படுத்தப்படும் அவசரகால சட்டமானது வன்முறையில் ஈடுபடுகின்றவர்களையும் வன்முறையாளர்களை நியாயப்படுத்துகின்றவர்களையும் அதை தூண்டிவிடுகின்றவர்களையும் அதற்கு துணை போகின்றவர்களில் சீலாப அரசியல்வாதிகள் இருந்தால் அத்தகையவர்களையும் ஒடுக்குவதற்காக மட்டுமே பயன்படுத்தப்பட வேண்டும் என்பதை நான் இங்கு வலியுறுத்தி கூற விரும்புகின்றேன். வன்முறையானது எந்த வடிவத்தில் எந்த பக்கத்தில் தோற்றம் பெற்றாலும் அதை முளையிலேயே கிள்ளி எறிய வேண்டும். மீண்டும் நடைமுறைக்கு கொண்டுவரப்பட்டிருக்கும் அவசரகால நிலைக்கு ஒரு மனித முகம் இருக்க வேண்டும். தொடர் குண்டுவெடிப்புகளை மையமாக வைத்து இன்று மீண்டும் அமலுக்கு கொண்டு வரப்பட்டிருக்கும் அவசரகால சட்டமானது மறுபுறத்தில் தமிழ் மக்களின் உரிமைகளை நசுக்கிவிடக்கூடாது. என்றும் இல்லாத வன்முறை இல்லாத உரிமைக்குரலுக்கு இந்த அவசரகால சட்டம் மதிப்பளித்தே ஆக வேண்டும். எதையும் ஏன் எதற்கு என்று இந்த நாட்டின் அனைத்து பிரஜைகளும் கேள்வி எழுப்பும் ஜனநாயக விழுமியங்களுக்கு சவால் விடுக்கின்ற ஒன்றாகவே நாம் அனைவரும் கட்டியெழுப்ப விரும்பும் தேசிய நல்லிணக்கத்திற்கு பாதகத்தை
Two more minutes.
இந்த அவசரகால சட்டம் இருந்துவிடக் கூடாது. ஏனெனில் 1979 1989 ஆண்டுகளில் நடைபெற்ற ஜேவிபியின் செயல்பாடுகளையும் இலங்கை இந்திய ஒப்பந்தத்தின் பின்னரான புலிகளின் செயல்பாடுகளையும் முடிவுக்கு கொண்டு வருவதற்கு அவசரகால சட்டம் பிரயோகிக்கப்பட்ட போது அப்பாவி பொதுமக்கள் பாதிக்கப்பட்டிருக்கின்றார்கள் என்பதையும் இந்த சபையின் ஞாபகத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். தமிழ் முஸ்லீம் சிங்கள இனமத சமூகங்களை ஒன்றுபட்ட இலங்கை தீவின் சமத்துவ பிரஜைகளாகவே நான் பார்க்கின்றேன். மனிதநேயம் மக்களை ஒன்றுபடுத்துகின்றது. சீலாப அரசியல் மட்டுமே மதவாதம் இனவாதம் என மக்களை பிரித்து வைக்கின்றது. ஆகவே இத்தகைய வன்முறைகளை வைத்து இனவாதம் மதவாதம் போன்ற முறைப்பாடுகளை தூண்டிவிடும் செயல்களில் யாரும் ஈடுபட்டுவிடக்கூடாது. ஒன்றுபட்ட இலங்கைக்குள் தமிழ் முஸ்லீம் சிங்கள இன சமூக மக்கள் தத்தமது தனித்துவ அடையாளங்களோடும் சுதந்திரமாகவும் தமது மத வழிபாடுகளை முன்னெடுக்கக்கூடிய அச்சமற்ற சூழலில் சேர்ந்து வாழ வேண்டும். ஒவ்வொரு இன சமூகமும் சமூக மக்களுக்கும் அவர்கள் ஐக்கிய இலங்கைக்குள் எதிர்பார்க்கும் அரசியல் அதிகாரங்கள் பயந்தளிக்கப்பட வேண்டும். முக்கியமாக பயிரப்பட்ட அதிகாரங்கள் மீண்டும் பறிக்கப்பட முடியாத ஏற்பாடுகள் அதில் இருத்தல் வேண்டும். அதனூடாக இத்தகைய கொடிய வன்முறைகளுக்கு எதிராக அனைத்தின சமூக மக்களும் இலங்கையர்களாக கிளந்தலும் ஒன்றுபட்ட ஒற்றுமையை முழுமையாக உருவாக்க முடியும். அதற்கு முழு இலங்கை மக்களாலும் ஏற்றுக்கொள்ளப்பட்டிருப்பதும் இலங்கை அரசியலமைப்பில் ஏற்றுக்கொள்ளப்பட்டு இருப்பதுமான 13வது திருத்த சட்டத்தை முழுமையாக நடைமுறைப்படுத்துவதிலிருந்து தொடங்கி அதற்கு மேலதிக அதிகாரங்களை வழங்கி அதை மேலும் பலப்படுத்துவதன் மூலமே இது சாத்தியமாகும். கொடிய வன்முறைகளுக்கு எதிராக ஒன்றுபட்டு குரல் எழுப்புவோம். இரத்த பலிகளில் இருந்து அனைவரும் மக்களை நாம்
பாதுகாப்போம்.
You started at 2:20, which is in
no, no. I am also timing honorable member.
Honorable member, I am looking at the clock which is here, not
I
your clock.
I think when he announced, the previous man announced only, you are counting that.
No, I am afraid he has written it down.
Just two minutes,
unfortunately, you have to
just
wind up.
Just 2 minutes, please. According to my time, is that please?
I'm sorry, member, it's not according to your time, it's according to the time here which is
no, there. No, same time. But I am also...
I'm afraid you have to wind up.
The same thing is
you
happening.
You have to wind up, Honourable Member.
Just 1 minute, please. கொடிய வன்முறைகளுக்கு எதிராக ஒன்றுபட்ட குரல் எழுப்புவோம். இரத்த பலிகளிலிருந்து அனைத்து மக்களையும் நாம் பாதுகாப்போம். ஒவ்வொரு இன மத சமூக மக்களினதும் புனித நாட்களையும் அதை அந்த மக்கள் பாதுகாப்பான சூழலில் அனுஷ்டிப்பதற்கும் ஏற்ற சூழலை ஏற்படுத்தி கொடுப்பது நமது கடமையாகும். இன்று நாடு எதிர்கொள்ளும் பயங்கரமான நிலைமையானது எமது நாட்டின் மக்களின் பாதுகாப்பை கேள்விக்கு உள்ளாக்கி இருப்பதுடன் இயல்பு சூழலையும் வெகுவாக பாதித்துள்ளதுடன் நாட்டின் பொருளாதாரத்தின் மீதும் பெரும் பாதிப்பை ஏற்படுத்தியுள்ளது. எனவே இந்த நெருக்கடியானது இலங்கை மக்கள் அனைவருக்கும் பொதுவான தேசிய பிரச்சினையாகும். இந்த விடயத்தில் தேசிய பாதுகாப்புக்காகவும் தேசிய நல்லிணத்திற்காகவும் தமது பூரண ஒத்துழைப்பை வழங்குவதற்கு எதிர்க்கட்சித் தலைவர் கௌரவ மஹிந்த ராஜபக்ச அவர்கள் தயாராக இருப்பதை நாம் வரவேற்கின்றோம். இதேவேளை நாட்டில் நடைபெற்ற சம்பவங்கள் தொடர்பில் ஒருவர் மீது ஒருவர் குற்றம் சுமத்திக் கொண்டிருக்காமல் இதை எமது நாடு எதிர்கொள்ளும் தேசிய பிரச்சனையாக கருதி அனைவரும் ஒற்றுமையாக நின்று அதை எதிர்கொள்ள வேண்டும் என்று கூறியிருக்கும் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களின் உறுதியையும் நாம் வரவேற்கிறோம். நாடு எதிர்கொண்டுள்ள இந்த நெருக்கடியை எதிர்கொள்வதற்கு மதங்களையும் இன வேறுபாடுகளையும் கடந்து இலங்கையர்களாக நாம் அனைவரும் ஓரணி திரண்டு செயலாற்றுவதன் ஊடாக பயங்கரவாதத்திடமிருந்து நாட்டை மீட்டெடுத்து இனங்களிடையே ஐக்கியத்தையும் பாதுகாக்க முடியும் என்பதையும் வலியுறுத்தி எனது உரையை நிறைவு செய்து கொள்கின்றேன். நன்றி.